ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
දැන් මං ඔබේ අවධානය පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු රාජ්‍ය සාහිත්‍ය සම්මාන උරුල කරා රැගෙන යන්නට සූදානම්. වසර 2020-2021 සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උරුල පැවැත්වුණා පසුගිය වසරේ 2021 වසරේ දෙසැම්බර් මාසයේදී. ඉතින් එතනදී සිනමා සහ රූපවාහිනී නිර්මාණ කෘති කියන අංශය යටතේ ශාබ්දික සිනමාව යන කෘතිය තමයි හොඳම ශාස්ත්‍රීය ග්‍රන්ථය බවට පත්වුණේ. ඉතින් මේ කෘතියේ නිර්මාපකයා දැන් ඉන්නේ මෙල්බන්වල. හැබැයි ඔහුව බොහෝ දෙනෙක් හඳුනන්නේ සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට. ඉතින් ඔහු අතින් නිමවුණු මේ ග්‍රන්ථය පිළිබඳවත් ඔහුට හොඳම ශාස්ත්‍රීය ග්‍රන්ථයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබීම පිළිබඳවත් අපි මදක් කතා බහ කරන්නට හිතුවා. ඔහු තරුපති මුණසිංහ. තරුපති මුණසිංහ ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව කියන රටවල් දෙකේම විවිධ කාලච්ඡේදවලදී ජීවත් වෙනවා. ඉතින් පසුගිය කාලයේදීත් ඔහු ලංකාවට ගිහිල්ලා හිටියා. නමුත් යලිත් දැන් මේ වසරේ සිට ඔහු ඔස්ට්‍රේලියාවේ පදිංචිට ඇවිල්ලා ඉන්නේ. දැන් ඔහු ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ආශ්‍රිතව ජීවත් වෙනවා තමන්ගේ පවුල සමගින්. ඉතින් අපි මේ ඔහු ලැබපු සම්මානය පිළිබඳව කතා බහ කරන්න යම් වේලාවක් වෙන් කරගත්ත ඔහුත් එක්ක. හොඳයි තරුපති, එහෙමනම් අපි ඔබව ආයුබෝවන් කියලා අපගේ SBS සිංහල වැඩසටහනට සම්බන්ධ කරගන්නවා.
ආයුබෝවන්.
හොඳයි, දැන් මේ වගේ මේ ශාබ්දික සිනමාව වගේ ග්‍රන්ථයක් එළිදැක්වීමට ඔබට උනන්දුවක් ඇතිවීම පසපස තියෙන කතාව මොකක්ද තරුපති?
ඇත්තටම දෙමුක්ෂ, මම මගේ විෂය වෙන්නේ සංගීතය, සංගීත නිර්මාණ සහ සංගීත අධ්‍යක්ෂණය. එතකොට මේ විෂය එක්ක ගනුදෙනු කරනකොට ප්‍රායෝගිකව මම මගේ අධ්‍යයන කටයුතු ඊට සමගාමීව මම කරගෙන ගියා. මේ සමගාමීව යන ගමනේදී මට විෂයක් මුණ ගැහෙනවා, මේ ශබ්ද සැලසුම් කරන, නැත්තම් සවුන්ඩ් ඩිසයිනින්. මම මේ විෂය සම්බන්ධව යම් ශාස්ත්‍රීය හැදෑරීමක් නිරත වෙනවා. දැන් මේ විෂයයි මගේ සංගීත නිර්මාණ කටයුත්තයි දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණය තමයි මට පසුකාලීනව මම අඳුරගන්න උත්සාහ කළේ. එතකොට මේ සවුන්ඩ් ඩිසයිනින් කියන්නේ මොකක්ද? මේ සවුන්ඩ් ඩිසයිනින් කියන විෂය කොයි විදිහයටද ලෝකේ සම්බන්ධ වෙන්නේ, මොන වගේ මාධ්‍යයන් එක්කද සම්බන්ධ වෙන්නේ? මෙන්න මේ කාරණා ගැන මම යම් ශාස්ත්‍රීයව කරපු අධ්‍යයනයකදී මට දකින්න ලැබෙනවා මේ විෂය ආරම්භ වෙන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයක් විදිහට. කියන්නේ ශ්‍රව්‍ය මාධ්‍ය හරහා කරන සියලු නිර්මාණ කටයුතු මූලිකව මේ සවුන්ඩ් ඩිසයිනින් කියන මූලික විෂයට අයිති වෙනවා. නමුත් මේ විෂය සහ මේ ශබ්ද නිර්මාණ කරුවා, නැත්තම් ශබ්ද සැලසුම් කරුවා, මේ සවුන්ඩ් ඩිසයින කියන මූලික වෘත්තීමය තත්ත්වයක් එක්ක මේ විෂය දියුණු වෙන්නේ සිනමාවයි. එතකොට මේ සිනමාවත් එක්ක මේ විෂය සම්බන්ධ වෙන මොහොත අපිට දකින්න ලැබෙන්නේ හොලිවුඩ් සිනමාවේ. ඒ හොලිවුඩ් සිනමාවේ වෝල්ට මර්ච් කියන නිර්මාණකරුවා සඳහන් කරන්න පුළුවන්. ඔහුගේ පටන් මේ විෂය වෘත්තීමය තත්ත්වයකින් අද වෙනකම්ම විවිධ ශිල්පීන් විවිධ තාක්ෂණික භාවිතාවන් එකතුවේ මේ විෂය දියුණු වෙනවා. එතකොට මේ විෂය සම්බන්ධව ලංකාවේ කියවන්නට තියෙන පොතපත අඩුයි. විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් තියෙන පොත්පත් නැහැ. සිනමාව සම්බන්ධවත් බොහොම මෑතක තමයි යම් යම් පොත්පත් ලියවිලා තියෙන්නේ. දැන් මේ විෂය විෂයක් විදිහට විශ්වවිද්‍යාලවල මේ විෂය උගන්වනකොට මේ සඳහා මේ ඉන්න ශිෂ්‍යයන්ට ශිෂ්‍යාවන්ට මූලිකව පරිහරණය කරන්න පොත්පත්වල ඉඟිය පැහැදිලිව මම දැක්කා. මේක තමයි මට මේ විෂය සම්බන්ධව යමක් ලියන්නට කියන පෙළඹවීම ඇති වෙන ස්ථානය. ඉතින් මම එතකොට උත්සාහ කරා පුළුවන් තරම් මේ සම්බන්ධව ලෝකයේ තියෙන පළවෙලා තියෙන පොත්පත් මොනවද කියලා මගේ ශාස්ත්‍රීය අධ්‍යයනය ඇතුළේ මට හම්බ වෙච්ච පොත්පත් ගණනාවක් තිබුණා. මම ඒ වගේම මේ සම්බන්ධව පර්යේෂකයන්, ඒ වගේම ප්‍රායෝගිකව මේ විෂය නිගලෙන අය පළ කරපු ලිපි, ශාස්ත්‍රීය ලිපි, මේ සියලු දේම මම මූලිකව අධ්‍යයනය කරලා මේ විෂය ලංකාවට හඳුන්වා දීම සඳහා මූලික ශාස්ත්‍රීය ප්‍රවේශයක් ලබා දීම සඳහා තමයි මම ඇත්තටම මේ ග්‍රන්ථය මම මේ මූලිකව ඉදිරිපත් කරන්නට තීරණය කළේ.
හොඳයි, ශාබ්දික සිනමාව, සිනමාවේ ශබ්දය, සිනමාවේ ශබ්ද පරිපාලනය. දැන් මේකේ අන්තර්ගතය පිළිබඳව දාලා අවබෝධයක් අපිට එනවා. හැබැයි මේ ඔබට පුළුවන් ද අන්තර්ගතය පිළිබඳව ටිකක් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න?
ඔව්, ඇත්තටම දැන් මේ ග්‍රන්ථයේ මූලිකව කොටස් දෙකකට බෙදෙනවා. මේ මුල් කොටස මෙහි න්‍යායාත්මක පක්ෂය සහ දෙවන කොටස භාවිතය සම්බන්ධය. ඒ න්‍යාය සහ භාවිතය කියලා අපි සංලය ගත්තොත්, දැන් මේ න්‍යාය මොකද්ද? මේ ශබ්ද න්‍යාය මොකද්ද? මේ ශබ්ද භාවිතය කියලා කියන්නේ මේ දෙකක් විදිහටද තියෙන්නේ, දෙක එකක්ද? දැන් මේ වගේ ප්‍රශ්න තියෙනවා ගොඩාක් ගණනාවක් අපිට මේ අධ්‍යයනය කරන අය, ඒ වගේ ප්‍රායෝගික නියලන අය මේක න්‍යායක් විදිහට අපි ඉගෙන ගන්න ඕනද කියලා. මම මේකට දෙන ප්‍රධානම පිළිතුර තමයි අපිට අංශක 360ක් තියෙනවා අප වට. හැබැයි අපිට දකින්න පුළුවන් එයින් අංශක 60ක වගේ ප්‍රමාණයක්. එන අපේ දෘශ්‍යපතයට හම්බ වෙන්නේ අංශක 60. හැබැයි අපිට ඉතුරු අංශක 120ම කන් දෙකින් අපිට මේ ශ්‍රව්‍ය මාධ්‍යෙන් අපිට ඇහෙනවා. එතකොට දැන් මේ ඇහෙන එක සහ මේ දකින එක කොහොමද හඳුනගන්නේ? ඒ කියන්නේ අංශක 120ක් සහ අංශක 60යි, එතකොට අංශක 180යි. අපිට ඒ වගේම තවත් අංශක 180ක් තියෙනවා අපිට පිටුපසින්. එතකොට මේ පිටුපස තියෙන අංශක 180 අපිට දකින්න හම්බෙන්නේම නැහැ. ඒ කියන්නේ අපිට ඒක ඇහෙනවා. එතකොට දැන් මේ සියලු දේ ගත්තාම අපිට වැඩිපුරම තියෙන්නේ අපිට ඇහෙන ප්‍රමාණය. අංශක 180න් අංශක 60ක් අපිට පේනවා, අංශක 120ක් අපිට ඇහෙනවා. අපි පිටුපසින් තියෙන අංශක 180ම අපිට ඇහෙනවා. එතකොට අපිට මේ ශ්‍රව්‍ය මාධ්‍යත් එක්ක අපි එදිනෙදා ජීවිතයේදී අපිට ගත කරන්න තිබෙන මොහොතවල් අපි වෙනම ගණනය කරොත් ඉතාම බහුලයි. දැන් මේක තමයි මෙහි භාවිතයේ වඩා න්‍යායාත්මකව තියෙන ප්‍රවේශයේ ආරම්භය. කියන්නේ අපිට මොනතරම් දේවල් ඇහෙනවද, අපි ශාබ්දික පරිසරයේ කතරම් විශාල වෙලා තියෙනවද, අපිට ඒ ශාබ්දික පරිසරයකින් තොරව අපි දකින දෘශ්‍යයට අර්ථයක් අපි එකතු කරගන්නේ කොහොමද? දැන් අපි යම් තැනකට අපි ගිහිල්ලා වාඩි වෙලා ඉන්නකොට අපිට ඇහෙනවා යම් ශබ්දයක්. හැබැයි අපි ඒ ශබ්දය රූපයක් විදිහට පරිවර්තනය කරගන්නේ අපි මතකයත් එක්ක, අපි ඒක දකින්නේ නැහැ. දැන් මේක සිනමාවට ඍජුව අපි ගෙනාවොත්, අපි කොහොමද සිනමාව කියන මාධ්‍යයේදී අපි මේවා කොහොමද හඳුනගන්නේ, මේවා කොහොමද අපි න්‍යායාත්මකව කියවගන්නේ? මේ කියවගන්න ප්‍රවේශයන් අපිට අවශ්‍යයි. මොකද ඒ ප්‍රවේශයන් නැතුව මේක භාවිත තලයට ගෙනල්ලා ඒක අපිට ප්‍රායෝගිකව ප්‍රතිනිර්මාණය කරන්න හැදුවට අපි ගොඩක් වෙලාවට අපි හැම මොහොතකම අපි යම් තැනක හිර වෙනවා. මොකද අපි මේ සම්බන්ධව න්‍යායාත්මක ප්‍රවේශයක් අපේ නැති හින්දා. ඉතින් මම මේ ග්‍රන්ථයේ මූලිකව කරේ මේ විශේෂ සම්බන්ධව න්‍යායාත්මක ප්‍රවේශයක් ගත්තු රචකයන් ඉන්නවා කීප දෙනෙක්. මිෂෙල් චියෝන් කියන ප්‍රංශ සිනමා විචාරකෙක්, ඔහු කෘති ගණනාවක් ලියලා තියෙනවා ප්‍රංශ භාෂාවෙන්, ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා තියෙනවා. ඇත්තටම මේ මූලික මේ ශබ්ද න්‍යායන් තමයි මම ඇත්තටම මේ මුල කොටසේ තියෙන්නේ. එතකොට මේ දෙවන භාගයේ භාවිතයේ භාවිතයේදී අපි බටහිර චිත්‍රපටවල කියන්නේ හොලිවුඩ් විශේෂයෙන් හොලිවුඩ්යේ ඉන්න වෝල්ටර්මර්ක්, ඒ වගේම බෙන් බර්ඩ් කියන මූලිකව මේ සිනමා ඉවුරු දෙකේ, ඒ කියන්නේ තාත්වික සහ අපි දැකපු නැති, ඒ කියන්නේ ස්ටාර් වෝස් වගේ චිත්‍රපටිවල අපි දැකපු නැති ශබ්ද නිර්මාණ කරපු බෙන් බර්ඩ් කියන මේ දෙන්නගේම දායකත්වයෙන් පටන් ගත්ත පරම්පරාවක් ඉන්නවා මේ ශබ්ද නිර්මාණ කරුවෝ. ඔවුන්ගේ භාවිතයන් කොහොමද ඔවුන් තම තමන්ගේ නිර්මාණ වලට එකතු කළේ, මේක තමයි මේ භාවිතය කියන කොටස තියෙන. ඉතින් මම හිතනවා මේක යම් ප්‍රවේශයක් පමණයි, මේක කෘතියක් විදිහට ගත්තහම මේක ප්‍රවේශයක් විදිහට තමයි මම දකින්නේ. මේ විෂය ගැන හදාරන අයට කොහොමද අපි ශබ්දය ගැන ඉගෙන ගන්න ඕනේ, කොහොමද අපි ශබ්දයත් එක්ක ජීවත් වෙන්නේ, ඒක කොහොමද අපි නිර්මාණකරුවන් විදිහට මේ ශබ්දය ඇතුළු මේ සියල්ලකෙම ජීවත් වෙන අපි ගැන හදපු චිත්‍රපට, අපි ගැන හදන චිත්‍රපට, අපි ජීවිතය ගැන හදන චිත්‍රපට ඇතුලේ අපි කොහොමද මේ අපේ ජීවිතය ඇතුලේ අපි දක්න අත්දැකීම් නැවත ප්‍රතිනිර්මාණය කරන්නේ? ඉතින් ඒක තමයි මම ඇත්තට මූලික මේ කොටස් දෙකකින් මේ තියෙන උත්සාහ කළේ.
හොඳයි. දැන් අපි දන්නවා මේ වගේ මේ සවුන්ඩ් ඉංජිනියරින්, ශබ්ද ඉංජිනේරු විද්‍යාව පිළිබඳව තියෙන තොරතුරු මීට කලින් රචනා වෙලා තියෙන ග්‍රන්ථ ඉතාමත්ම දුර්ලභයි. ඉතින් මේ වගේ දෙයකට කරුණු සොයා ගැනීමත් විශාල අභියෝගයක්. දැන් ඔබ එහිදී මුහුණ දුන්න දුෂ්කරතා මොනවද තරපති?
ඇත්තම කියනවා නම් මේ මේ පළවෙනි දුෂ්කරතාවය තමයි මේ සිංහල වචන හොයාගෙන. ඒ කියන්නේ දැන් සවුන්ඩ් ඩිසයිනින් කියන එක සවුන්ඩ් ඩිසයින්. මේ ඩිසයින් කියන වචනේ ඇත්තම මොනරු විශ්වවිද්‍යාලයේ ඔවුන්ගේ මේ ඩිසයින් ෆැකල්ටි එකක් තියෙනවා. ඒ කියන්නේ සැලසුම් කරන පීඨයක් තිබෙනවා. ඒ පීඨයේ තමයි මේ සැලසුම් කරනේ කියන වචනයත් එක්ක ගනුදෙනු වෙන එකම තැන ලංකාවේ. එතකොට දැන් මට මූලිකව තිබුණේ මේ ශබ්ද සැලසුම් කරනේ. දැන් මම ඇත්තම ලංකාවේ 2017 ඉඳන් 2021 දක්වා මම කැලණි විශ්වවිද්‍යාලයේ ජේසුගතික ආචාර්යනි පිළිහිට මේ සිනමා අධ්‍යයන සම්බන්ධ පාඨමාලාවේ වැඩ කටයුතු කරා. මේ මේ වැඩ කටයුතු කරනකොට මට තිබිච්ච මූලිකම දේ මේ වචන කොහොමද මේවට සිංහල වචන අපි හඳුන්වා දෙන්නේ. සමහර වෙලාවකට සිංහල වචනයක් අවශ්‍ය නැහැ, ඉංග්‍රීසි වචනෙම අපි පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඉංග්‍රීසි වචනෙන් අපිට පැහැදිලිව අර්ථය සංනිවේදනය වෙනවා. ඉතින් මේ වගේ කාරණා එක්ක මම අවුරුදු ඇතන මේ ග්‍රන්ථය අපි කිව්වොත් 2020 දී මේ ග්‍රන්ථයක් විදිහට එළියට ආවට මේ ග්‍රන්ථයට අවශ්‍ය මූලික පසුබිම මට මම ගවේෂණය කරන්න පටන් ගන්නේ 2010 මම මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ සවුන්ඩ් ඩිසයින් කියන ශාස්ත්‍රපති පාඨමාලාව අදාළ එක පරීක්ෂණ පාඨමාලාවක්. ඊට පස්සේ පශ්චාත් උපාධි අධ්‍යයනයේදී මම කළේ මේ 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 වැනිම ශබ්දයේ සම්බන්ධව ලංකාවේ සංක්‍රමණය කරපු අය කොහොමද මේ මෙල්බර්න් වල ජීවත් වෙන්නේ, මේගොල්ලන්ගේ ජීවිතයේ ඇතුළේ කොහොමද මේ ශබ්දය කියනක පවතින්නේ, මේ පැවැත්ම ගැන. ඉතින් මේක තමයි ආරම්භය. එතකොට මේ විදිහට දැන් මේ කෘතියක් විදිහට මේක නැවත එනකොට මට මූලිකව තිබෙච්ච දුෂ්කරතාවය තමයි මේ 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 වචන වලට අදාළ සිංහල වචන හොයන්නේ. ඉතින් ඊට පස්සේ මේ ශබ්දය කියන එක හරි අපහසුයි ලියලා කෙනෙකුට දැනවන්නේ. ඒක ශබ්දය කියන එක අපිට මේ ඇහෙන එකත් එක්ක අපිට දැනෙන්නේ. ඉතින් මේ ඇහෙන දේ කොහොමද ලියලා දැනවන්නේ කියන එක කිසියම් අභියෝගයක් කියලා මම හිතනවා. ඉතින් ඒක ඒ අභියෝගයන් තමයි මම මූලිකව මේ ග්‍රන්ථේ ආපු ගැටලු. ඉතින් හැබැයි ඉතින් මම ඒවා යම් යම් ප්‍රමාණයන්ගෙන් විසඳාගෙන මේ අවසානයේ දක්වා මේ කෘතිය නිම කළා. ඉතින් කියන්නේ මේක ඇත්තටම ආරම්භයක්. මම හිතන්නේ මෙතන විහාරට මේ මේ විෂයන්ට අදාළ වචන හැදෙන එක, වචන සම්බන්ධයෙන් නැවත අපිට හිතන්න වෙන එක අපිට ඉදිරියේදී කරන්න වෙනවා.
මං ඊළඟට දැනගන්නට කැමති ඇත්තටම ඔබෙන් දැන් ලාංකීය සිනමාවේ එදා මෙදාතුරු සිනමා ශබ්ද සැලසුම් කරණයට කොයි වගේ ඉඩක් ලැබිලා තියෙනවා කියලාද දැන් ඔබට හිතෙන්නේ? මේ වගේ විශාල පරේක්ෂණ කාර්යයකින් අනතුරුව මෙවැනි කෘතියක් බිහි කරපු ලේඛකයා විදිහට.
ඔව් ඇත්තටම ගිරුචි, ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඒකෙන් දැන් අපි මේ සියලු දේ කරන්නේ මේ සිනමාවත් එක්ක තියෙන ප්‍රායෝගික කාරණාවක්, ප්‍රායෝගික විෂයක් සම්බන්ධවෙන් කරන්නේ. එතකොට මේක මේ ප්‍රායෝගිකව කොහොමද භාවිතා වෙන්නේ කියන එක පැහැදිලිව අපි දැනට ඕන කාරණයක්. හැබැයි ඉතින් මම මේ ලංකාවේ සිනමා ඉතිහාසය ගත්තම දැන් ලංකාවේ සිනමා ඉතිහාසය මේ විදිහට චිත්‍රපට අපි ගත්තොත් 1200 වගේ ප්‍රමාණයක් තමයි මේ චිත්‍රපට ඉතිහාසය හැදිලා තියෙන්නේ ලංකාවේ. එතකොට අපිට තියෙනවා ඉතාම කෙටි සිනමා ඉතිහාසයක්. නමුත් මේ සිනමා කෘති නිර්මාණය කරපු නිර්මාණකරුවන් ඔවුන්ගේ කියන්නේ ඔවුන්ගේ විෂය පරාසයෙන් ඔවුන්ගේ දැනුම් පරාසයෙන් ඇතුළේ මේ ශබ්දය කියන එක විවිධ විදිහට ලංකාවේ පාවිච්චි කරන්න උත්සාහ කරලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් වසන්ත ඔබේසේකර, ඩී.බී. නිහාල්සිංහ, ධනසිරි බණ්ඩාරනායක වගේ අධ්‍යක්ෂකවරු, ලෙස්ටර් පීරිස් වගේ ආචාර්ය ලෙස්ටර් පීරිස් වගේ අධ්‍යක්ෂකවරුගෙන් පටන් ගත්තාම අධ්‍යක්ෂකවරු වශයෙන් ගත්තාම මට සඳහන් කරන්න පුළුවන් කිහිප දෙනා. වර්තමානයේ අධ්‍යක්ෂකවරු අතරින් අපිට ප්‍රසන්න විතානගේ, ඒ වගේම සංජීව පුෂ්පකුමාරි වගේ විමුක්ති ජයසුන්දර වගේ අධ්‍යක්ෂකවරු සඳහන් කරන්න පුළුවන් ඔවුන්ගේ සිනමාව තුළ ශබ්දය සම්බන්ධව විවිධ භාවිතාවන් වලට විවිධ, ඒ විශේෂම ශබ්දය කියන එක මූලිකව හිතල ශබ්දයත් එක්ක වැඩ කරන්න උත්සාහ කරනවා. හැබැයි තියෙන අපිට තියෙන පහසුකම්, තාක්ෂණික පහසුකම් අඩුයි. දැන් අපි සරලව කිව්වොත් උදාහරණයක් විදිහට දැන් අපි කරන චිත්‍රපටයක ශබ්දය නිර්මාණය කරලා, ශබ්ද සැලසුම්කරණය කරලා අපි අවසාන කටයුතු නිම කරලා අපි සිනමා ශාලාවට ඇරියහම කොළඹ සිනමා ශාලාවේ කුරුණෑගලයි අනුරාධපුරයේ සිනමා ශාලා තුනක් ගත්තොත් එහෙම අර එකම ශබ්දය ඇහෙන්නේ තුන් විදිහට. ඒ තමයි මූලිකව තියෙන අර්බුදේ. මෙන්න මෙතන ලංකාවේ බරපතල ගැටලුවක් තියෙනවා. දැන් මේ මොහොතේනකොට ඊ සිනමාස් ලංකාවේ තියෙනවා. ඒ වගේම කොළඹ නුවර වගේ ප්‍රධාන නගරවල සිනමා ශාලා ටිකක් හැදිලා තියෙනවා. හැබැයි සමස්තයක් විදිහට ගත්තාම දැන් අපි මේ ශ්‍රේල දේ කරලා අපි මේ හදන ශබ්දයේ මිනිසුන්ට සිනමා කෘතියත් එක්ක නරඹන්න තියෙන ඉඩහස කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. හැබැයි මම කියන්නේ මේ සිනමාව ඇතුළේ මේ මේ ශබ්දයේ සම්බන්ධව යම් අවධානයක් යොමු කළ යුතු අයවිදිහට මම දකින්නේ අධ්‍යක්ෂකවරු. ඉතින් අධ්‍යක්ෂකවරු සහ මේ සිනමා කෘති රචනා කරන මේ රචකයෝ, ඒ කියන්නේ මූලික මේ පිටපත් රචකයෝ. ඉතින් ඒ අධ්‍යයනයේ ඇතුළේ අපිට යම් ප්‍රමාණයකට හෝ මේ කාරණා ජයගන්න පුළුවන් කියලා හිතනවා සිනමාවේ ඉදිරි නරාලිකේ සඳහා.
තරුපති, දැන් අත්තටම ඔබට මොකද හිතෙන්නේ දැන් සිනමා ශබ්දය පිළිබඳව ශ්‍රී ලාංකික හැදෑරීම කොතනකද තියෙන්නේ? අපේ අධ්‍යක්ෂවරු, සංගීත නිර්මාපකයෝ, හඬ සංයෝජකයෝ, ඔවුන් සතු මොන වගේ අවබෝධයක්ද තියෙන්නේ මේ සිනමා ශබ්දකරණය පිළිබඳව?
ඔව්, ඇත්තටම දැන් ලංකාවේ සිනමා ශබ්දය සම්බන්ධව හැදෑරීමට මූලිකව විශ්වවිද්‍යාල ආශ්‍රිත පාඨමාලාවල් උපාධි පාඨමාලාවක් විදිහට තියෙන කැරළි විශ්වවිද්‍යාලයේ සිනමාකරණය සම්බන්ධ තියෙන පාඨමාලාවක්. ඒ අවුරුද්දක පාඨමාලාවක් තියෙනවා. ඒ සිනමාකරණයේ සහ රූපාවලිය විෂයක් විදිහට හදාගන්න පුළුවන්. ඒ පාඨමාලාව හැරෙනකොට තවත් පෞද්ගලික මට්ටමින් ආරම්භ කරපු සිනමා පාසල් සහ පාඨමාලාවන් තියෙනවා. ඉතින් මේ පාඨමාලාවල තමයි මූලිකව සිනමා ශබ්දය, කියන්නේ විශේෂයෙන්ම සිනමාව සම්බන්ධව හදාගන්න තියෙන එකම ස්ථාන විදිහට අපිට දකින්න පුළුවන්. තාම සීමා සහිත ස්ථාන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ මේ මේක ඇත්තම කියනවා නම් සිනමා ශබ්දය සම්බන්ධව එදා හදාරන්නේ ඉතාම අවම පහසුකම්, කියන්නේ අවම මූලිකව මම කියන්නේ මේ සම්බන්ධව දැනුවත් භාවයක මේ සම්බන්ධව අධ්‍යයනය කරපු අයගේ හිඟතාවේ හින්දා ඉතාම අඩු ප්‍රවණතාවයක්, අඩු අවස්ථාවක් තමයි ලංකාවේ ශබ්දය සම්බන්ධව හදාරන්න තියෙන්නේ මේ මොහොතේ.
හොඳයි, අපි දැන් මේ සාකච්ඡා කරමින් සිටින්නේ 2021 වසරේ පවත්වන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථයට හිමි සම්මානය ලැබපු ශාබ්දික සිනමාව කෘතිය රචනා කරපු ලේඛකයා තරුපති මුණසිංහ සමගින්. දැන් තරුපති, දැන් සිනමාව පිළිබඳව ශාස්ත්‍රීය හදාරන්නෙකුට ඔබගේ මේ ග්‍රන්ථයෙන් ලැබෙන පිටිවහල කොයි වගේ කියලාද ඔබට කියන්න පුළුවන්කමක් තියෙන්නේ?
ඔව්, පළවෙන කොටස තියෙන්නේ ශබ්ද න්‍යාය, ශාබ්දික න්‍යාය. මේක මේ නම ශාබ්දික සිනමාව කිව්වහමත් ඒක කෙනෙක් හිතන්න පුළුවන් සිනමාව ශාබ්දිකද කියලා. සිනමාව කියලා කියන්නේ අධ්‍යක්ෂකවරයාගේ කලාව, වේදිකාව කියන්නේ නළුවාගේ කලාව, සිනමාව රූපවාහිනී අධ්‍යක්ෂකවරයාගේ කලාව. එතකොට අපි අධ්‍යක්ෂකවරයා තමයි මෙතන මූලික පුද්ගලයා. න්‍යායාත්මක ශාස්ත්‍රීය හදාරන කෙනෙකුට යම් ඉඩහසරක් නිර්මාණය කරනවා මේ මේ විෂය සම්බන්ධව ශාස්ත්‍රීය ගවේෂණයක් ලෝකේ කොහෙද කරලා තියෙන්නේ. ඒ ශාස්ත්‍රීය ගවේෂණයන් වලදී ලබාගත්තු දැනුම සහ ඒ දැනුම කොයි විදිහකටද ප්‍රායෝගිකව භාවිත කරන්න උත්සාහ කරලා තියෙන්නේ කියලා උදාහරණයක් විදිහට ගියොත්, දැන් මම මේ ග්‍රන්ථයේ තියෙන භාවිතය කියන කොටසේ තියෙනවා ද්විතීය භාගයේ අම්ජේ තර්කෝස්කි කියන සිනමාකරුවා ඔහුගේ චිත්‍රපටයේදී ඔහු ශබ්දය භාවිත කරපු ආකාරයන් වලට උදාහරණ ඔහු ලබාගන්නේ මිෂන් සියුම් කියන මේ සිනමා න්‍යායාචාර්යවරයාගේ ශාබ්දික න්‍යාය න්‍යායික තත්වයෙන් තිබෙන දේවල් ප්‍රායෝගිකව භාවිත කරනවා තමන්ගේ කෘතිය ඇතුළේ. ඉතින් එතකොට දැන් සිනමා පිළිබඳව ශාස්ත්‍රීය හදාරන කෙනෙකුට මුල භාගයේ තිබෙන මේ කාරණා එක්ක මේ 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 ඔස්සේ හිතන්න.
හඳයි, එහෙමනම් අපි දැනගන්න කැමති ග්‍රන්ථකරණය සම්බන්ධව ඔබගේ ඉදිරි බලාපොරොත්තු සහ සැලසුම් පිළිබඳවත්.
ඔව්, ඇත්තටම දිනුක්ෂි, ඒකෙන් ග්‍රන්ථකරණය කියන එක මගේ පටන් ගන්නේ මම ප්‍රථම උපාධිය මම දරන්නේ 1996 තමයි මම විශ්වවිද්‍යාලය ගන්නේ, කැලණි විශ්වවිද්‍යාලයට. ඒ වන් නමේ තමයි මගේ උපාධිය නිම කරන්නේ. ඒ 96 මම උපාධිය පදාරම් යන්නේ කලින් මම 95-96 කාලයේ සීමාවේ මේ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව සංවිධානය කියලා පාඨමාලාවක් හැදෑරුවා. මේ මම මේ පාඨමාලාවේ කරපු නිබන්ධනය තමයි මගේ පළවෙනි ග්‍රන්ථකරණය සම්බන්ධ අධ්‍යයනය. ලංකාවේ නාට්‍ය සංගීත පිළිබඳ සිංහල නාට්‍ය සංගීත විකාශය 1956-1974 කියලා මම කරපු නිබන්ධය තමයි මගේ පළවෙනි ග්‍රන්ථකරණ සම්බන්ධ මගේ අත්දැකීම. ඒකට ඊට පස්සේ මම වරින් වර නාට්‍ය සංගීතය සම්බන්ධව ඒ වගේම පරිවර්තන දෙකක් මම කළා. ඒ වගේ කෘති වරින් වර, ඒ කියන්නේ වසර 2000 ඉඳන් 2021 අවුරුදු 20ක කාලය සීමාව තුළ ග්‍රන්ථ සංඛ්‍යාත්මක ගත්තොත් නම් ඉතින් ග්‍රන්ථ 6-7ක් වගේ තමයි මම කියලා තියෙන්නේ. ඉතින් මේවා මේ මම මගේ කැමැත්ත සහ මගේ ආසාවත් එක්ක, කියන්නේ මේ විෂය සම්බන්ධව කියවන කරන කෙනෙකුට ඒ අවශ්‍ය පරිසරය හදන මූලික අවශ්‍යතාවෙන් තමයි මම ග්‍රන්ථකරණය නියැලුණේ. ඉතින් මේක තමයි ඇත්තටම ග්‍රන්ථකරණය සම්බන්ධ ඉතිහාසය සහ වර්තමානයේ පිටීම කිව්වොත්. ඉතින් ඉදිරියේදී මම මේ මේ විෂය සම්බන්ධව මම නාග සම්පන්න කියලා කෘතියක් 18 විදිහට කරා. ඒ කියන්නේ මේ සම්බන්ධව තියෙන ලිපි එකතුවක්. ඉතින් ඒ නාද සංකේතන කෘතියේ මම ඉදිරි අවුරුද්ද දෙක ඇතුළත මම තමයි පාඩක ඇතුළතටපත් කරන්න මම සූදානම් වෙනවා. ඉතින් බොහොම හිමින් සීළු වැඩ කටයුතු මැද්දේ මේ යන්ත්‍රකරණයට යම් වේලාවක් වෙන් කරගෙන එහි නියැලෙනවා.
හොඳයි, දැන් අපි දන්නවා ඉතින් සම්මානයක් හිමිවීම සතුටට කාරණාවක්, නිහතමානී ආඩම්බරයක් දැනෙනවා යම් ආකාරයකට තමන්ගේ නිර්මාණ මේ වගේ අගයීමකට ලක් වුණාම. ඔබේ අදහස දැනගන්නටත් කැමතියි. දැන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ශාස්ත්‍රීය ග්‍රන්ථයට හිමි සම්මානය හිමිවීම පිළිබඳව ඇත්තටම ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද?
ඔව්, ඇත්තටම කිව්වොත් සම්මානයක් කියලා කියන්නේ කෙනෙකුට යම් ජවයක් සපයන්නේ ඕනම නිර්මාණකරුවෙකුට. ඒ කියන්නේ මට මගේ පළවෙනි සම්මානය ලැබෙන්නේ 2000 වසරේ. මගේ සංගීත නිර්මාණය, මගේ නාට්‍ය නිර්මාණ කරපු නාට්‍යයට හොඳම සංගීතය ලැබෙන ආදිනාම් පිල්ලේ, සංගීත සභා නාට්‍යයේ වගේම මගේ පළවෙනිම සුමති දෙන සම්මානයේදී නැගීන අධ්‍යක්ෂකවරයෙකුගේ සම්මාන හම්බ වෙනවා. හැබැයි ඊට පස්සේ මට සම්මාන බොහොම අඩුවෙන් හම්බුනේ. නමුත් මම මීට අවුරුදු 20කට කලින් හම්බෙච්ච සම්මානය සහ මේ 2021 හම්බෙච්ච සම්මානයත් මට දැනෙන්නේ ජවයක්. ඒ කියන්නේ ඒක ඕනම නිර්මාණකරුවෙකුට ඒ ජවය තමයි ලබා දෙන්නේ. ඒ කියන්නේ මම හිතනවා මේ සම්මානයත් එක්ක මට පෞද්ගලිකව දැනෙනවා අඩු අවම වශයෙන් මේ පොත් මේ වගේ විවිධ විෂයන් යටතේ තියෙන පොත් කියවන පාඨකයන් ප්‍රමාණය ප්‍රාමාණිකව අඩුයි. අවම වශයෙන් මේ ඉන්න මේ විනිශ්චය මණ්ඩලයවත් මේ පොත කියවලා ඇති කියන සතුට, බොහොම අවංක සතුටක් මම භුක්ති විඳිනවා මේ සම්මානයත් එක්ක. ඉතින් මේක තමයි මූලිකව කත්වරයෙකුට ලැබෙන සතුට. ඉතින් මට යම් ජවයක් ලැබුණා. ඉතින් මේ විෂය සම්බන්ධව යමක් ලිව්වා, ඒක යම් ප්‍රමාණයකට ඇගීමකට ලක් වුණා. ඒ විෂය සම්බන්ධව කෙනෙක් නැවත අවධානය යොමු කරන්න යම් පෙළඹීමක් ඇති වුණා. මම හිතන්නේ ඒක තමයි මේ සම්මානයත් එක්ක මට තියෙන ඒ වගේ සතුට.
හොඳයි, අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල සේවයේ සමගින් මේ සාකච්ඡා වාරයට සම්බන්ධ වීම පිළිබඳව. 2021 වසරේ පැවැත්වුණු රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම පර්යේෂණ ග්‍රන්ථයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කරගත් ශාබ්දික සිනමාව කියන කෘතිය පිළිබඳවත් එහි කර්තෘ තරුපති මුණසිංහ සමගත් සමයි අපි මේ අද සාකච්ඡාව ඔබ වෙත අරගෙන ආවේ. ඉතින් තරුපති, ඔබගේ සියලුම ග්‍රන්ථකරණ කටයුතු සම්බන්ධව සුභාශිංසන එකතු කරන, ඒ වගේම ඔබට මේ සම්මානය හිමිවීම පිළිබඳව අපේ සතුටත් අපි ප්‍රකාශ කරන සුභ පැතුම්. අපි යලිත් මෙවැනි සාකච්ඡාවකින් අනාගතයේ දවසක හමුවෙමු. ආයුබෝවන්.
ඔව්, ඒ වගේම මම බොහොමත් ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාව සඳහා මට ආරාධනා කරාට SBS ගුවන් විදුලියටත්, ඒ වගේම
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.